വിശേഷ പ്രകാശേകരു ജനാധിപത്യമാണ്. കരുണാകരുടെ ജനാധിപത്യമായി പ്രകാശിച്ചിട്ടതിന്റെ
അറു പത്താനായകത്തുമണി വിശേഷം കരുണു കീപയാ പഹദ്രീകരണ്ട് മട്ട അവസ്ഥാവ ദീമകന മം പലമുയമ്മ ഒബതുമാട്ട് സ്തുതിവന്ത വേണോ. വിശേഷം മേ കരുണു ഗണനാവ മതുക്കല്ല തുണ മാധ്യത് വിനസ്ഥാനവല മേ ആർത്ഥിക പ്രശ്നയാത് മൂല്യ പ്രശ്നയാത് ഐ എം എഫ് ഗ്യൂസുമകന മം പലമുയമ്മ ഏകന ഏ കരുണു സന്ധാൻ കല്ല ഏ കരുണു സിയല്ലമ ഏ അണുവ വിസ്തര കല്ല ദിണ്ണ ഗരു കഥാനായകത്തുമണി വിശ്വവിശ് ദേ ജൂലി മാസേ അപ്പിട തിബുണ കോലാഹല ഗിനി തബീം രജേ ബാങ്കോലോത്വീം ഏ നിസാ ലങ്കാവ കെറി അതി വിശ്വാസയ സമ്പൂർണ്ണയമ്മ നത്തിയുണ ഏക കഡ്ല വെട്ടുണ ദം മാസ അട്ടകട പശുവ അപ്പേ ആർത്ഥിക ആപഹുസ് ഹെരവീമേൽ ലങ്കാവട്ട തീയന്ന സാർത്ഥക കഥാവ അത് കിയന്നേ ദ കംബാക് സ്റ്റോറി ശ്രീലങ്ക കംബാക് സ്റ്റോറി കിയല അഹിമു ശ്രീലങ്കാവ് പുനരുദയ മാവത്തട്ട് അവതീർണ വി യാലി ബിഹിവെമ്മിൻ സിറ്റി ദാങ് ഏക്ക് ഇതിരിയട്ട ഗനിയന്ന മേ മുഴു റട്ടേമ സഹയോഗ്യ ലബാദെന്റ കിയല അപ്പി മെത്തന സന്ധാൻ കരണ്ട കെമ്മത്തി ഏ കാലേ തത്വകന മങ് ആപ്പൗ കെട്ടിയെ കിയന്ന ഹമേക്കനാട്ടം മതക്കരണ് വിശേഷം അപ്പി 2019 അഗഭാഗേദി അപ്പേ ബദു കപ്പാഹരീമേ ദളദേശ നിഷ്പാദനേ 4% അപ്പിന് നത്തിയുണ ഇട്ട പശുവ കോവിഡ് വസംഗത്തെ നിസാ അപ്പേ ആർത്ഥിക തവത് പിരിയുണ മേ പ്രതിഫലയാ കട്ടിയട്ട് അമേരിക്ക എക്സൈസ് ജനപദ ഡോളർ സാപേക്ഷവ ശ്രീലങ്ക റുപ്യല വിശ്വ 22 ഫെബ്രുവരി സിട്ട് മാസ 3ക്ക് അതുല 40%ക്കും പിരി ഗിയ ഇന്ന അനതുര റുപ്യല ദിഗിം ദിട്ടം പിരി ഗിയ എം എം വിശ്വ 22 വസര പുരാമ ആർത്ഥിക വാദ്യന 7.8ക്കും ഹക്കിലി ഗിയ വിശ്വ 22 സെപ്റ്റംബർ വെന്ന വിശ്വ 22 അപ്പി സെപ്റ്റംബർ വെന്ന ഉദ്ധമനയ 70ക്ക് മുവന അതര ആഹാര ഉദ്ധമനയ 95ക്ക് തരം ഇഹലട്ട ഗിയ അന്നെഹിമ തത്വകിൻ തമൈ അപ്പി ഇതിബുനേ മേ പശുബി മേ ജൂലി മാസേ ജനാധിപതി തനതുര ബാരഗത്തെ ജനതാവ് ദുഃഖവിന്ദിന അവസ്ഥാവക ബലാപുരത്തു കടവുന അവസ്ഥാവക രട്ട യലി കൊടകാന്ന ഹക്കേ മമ്മ വിശ്വാസകര നിസാ ഏ വകകീമ മങ് ഏ നിസാ ബാരഗത്ത ഉദ്ഘോഷണ വിരുദ്ധത മെദ മമ ഏ വകകീമ ബാരഗത്ത നോയസേ നം രട്ട വിനാശ സമ്പൂർണ്ണ വിനാശയകട പത്വന മകേ ഗെദര പുസ്തകാലയ ചിത്ര ഗിനിബാത്തേരും വിനാശ ഉണാട്ട് മമ ഇക്കട്ട പശുപാട്ട് ഉണ്ണേന രട്ട വിനാശ നോവി രട്ട ഗൊടകാണ്ട് അപ്പി ക്രിയാകര ഏ നിസാ വിശേഷം മമ കിയാന്ന കമത്തി ഏ കാലേ വെനക്കൊട്ട് അപ്പിട ഐ എം എഫ് ശ്രീലങ്ക മുഴു നയപ്രമാണ അമേരിക്കൻ ഡോളർ ബിലിയൻ 83.6 ഏക വിദേശ നയ അമേരിക്കൻ ഡോളർ ബിലിയൻ 41.5 ദേശീയ നയ അമേരിക്കൻ ഡോളർ ബിലിയൻ 42 സമ്പൂർണ്ണം ബില്യൺ 83.6 മേ വന വിട്ട് അഗവന പ്രവചി സമസ്ത നയതുകേത് ദേശീയ നിഷ്പാദന പ്രതിശതയാക്ലേസ് 128 പത്തലാ തിബുണ ദ്വപാർഷിക പുദ്ഗലികന ആപഹു നൊഗീവ നിസാ വിശ്വ 22 അപ്രേൽ സിട്ട് ഡിസംബർ ദക്വ നൊഗേവു ഹിംഗ നയ പ്രമാണ അമേരിക്കൻ ഡോളർ ബിലിയൻ 2.7 എസ്റ്റിമേറ്റ് കരയത് വിദേശ വിനിമയ ഹിംഗ്രെ ഉഗ്രാത്തര ഹരി മനിസ വിശ്വ 22 മെദ ഭാഗ്യ വന വിട്ട് ശ്രീലങ്കാവട്ട് വിദേശ വലിൻ ബാണ്ഡഹ സേവ ഗൻവീമേട്ട് നുഹക്കി തത്വ ഉദ്ഗത ഉണ വിശ്വ 22 മെയ് മാസേദി വിദേശ നയവൽട്ട് അദാല പൊലിയ ഗവീമട്ട് അസമത്തുണ ശ്രീലങ്ക ഇതിഹാസ പ്രഥമ താർത്ഥമായി മെവനി തത്വ അപ്പിട്ട് സിദുണേ ആണ്ടുവ യഥാ വാരാരകന ഗത്ത അവസ്ഥാവേദി മറ്റ് തിബുണേ ഐ എം എഫ് ലോകബാങ്കു എ ഡി ബി സമഗ സാക്ഷ ആരംഭകര മൻ സെപ്റ്റംബർ മാസേദി വിസ്തീർണ നയ പാസുക്കം എക്കങ്കതാവേ വിശേഷം ഐ എം എസ് സംവിധാനയെ സമഗ എക്കങ്കത്വ എക്കട്ടാവ ഏക്കമ അപ്പി ഏ സന്ദഹ අපිට ඒ ඒ ගිවිසුම ගැන මම වචන සල්පයක් කියන්න. විශේෂයෙන්ම ඒ විස්තීරණ අය පහසුකම්මට පහත සඳහන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ හයක් ඇතුළත්. අයන්න ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම. මේ අටතේ රාජ්‍ය මූල්‍ය ශ්‍රේෂ්ඨට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍යංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමද ඇතුළත්ය. ආයන්න රාජ්‍ය ණය ප්‍රතිව්‍යගත කිරීම. ඈන්න මූල්‍ය ස්ථායී සාහිතාවේ ප්‍රතිස්ථාපනය කිරීමත් නම්ය විදේශ විනිමය අනුපාතය ක්‍රමයත් යටතේ විදේශ සංචති ගොඩනැගීම තහවුරු වන ආකාරයට බහුවිධ ක්‍රමපායන් ක්‍රියාත්මක කිරීම. ඈයන්න මූල්‍ය අංශයේ ස්ථායිතාවයේ තහවුරු වන ආකාරයට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. ඊයන්න දූෂණ තත්ත්වයට පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. මං හිතන්නේ ඇමතුමා ඒ කෙටුම් පත දැන් අද නැතහැට සභාගත කරයි. ඊයන්න ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. මෙන්න මේ අනුව තමයි අපි නද විදේශ ණය හිමියන්ගෙත් මූල්‍යකරණ සහතිකය ලබා ගත්තේ ෆයිනෑන්ෂල් ඉන්ෂුරන්ස්. මේ පියවර ගත්ත නිසා තමයි අපිට මූල්‍යකරණ සහතිකය ලැබුණේ. මූල්‍යකරණ සහතිකය නිසා තමයි විශේෂයෙන් මේක ලබා දුන්න පැරිස් ක්ලබ් හා ඉන්දියාව පොදුවේ ක්‍රියා කළ අපි එක ලබලා දුන්න. ඉන්දියාව ඉස්සෙල්ලම මේ ප්‍රකාශ කරේ. ඒකට ස්තුති වෙනවා. චීනය වෙනම ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් එක අතකින් පැරිස් ක්ලබ් එක සහ ඉන්දියාව සමග අපි සාකච්ඡා කරනවා. අනික් අතින් චීනය සමග සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා වලින් පස්සේ පුද්ගලික නායකරුවන් එක්ක අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මේ ගිවිසුම නිසා අපිට IMF එකෙන් ඩොලර් බිලියන 3ක් විතර ඊළඟ අවුරුදු 4 ලැබෙනවා. ඒත් ඒ වගේම අනික් ආයතන මුළු ප්‍රමාණය ගත්තොත් මේ අපිට බිලියන 7ක් විතර ලබා ගන්නට පුළුවන්. ඒ මුදල් වුවමනයි. ඒකම මේකේ ප්‍රතිඵලයක් දැන්ටම පේනවා. විදේශ බැංකු මූල්‍යායතන විශ්වාසය අපි ආපහු ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වීගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයන් ලංකාව දිහා බලනවා. ඉතින් 16 වතාවක් IMF ගිවිසුම් වලට පැමිණලා අපි සම්පූර්ණයෙන් ක්‍රියා කරේ නැහැ. එනේ 17 වෙනි අවස්ථාවේදී ස්ථාවර කර පදනමක් එනකොට අපේ දීර්ඝකාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා. මේකට කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ණය පිළිබඳ ණය ප්‍රතිවගිය ගත කිරීම පිළිබඳ අපිට තියෙන සාකච්ඡා. ඒක අපේ දෝපාර්ශික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික නායකරුවන් සමග සාකච්ඡා කරනවා. අපිට වුවමනයි මේ ණය ප්‍රතිවගත කරන්න. If we don't restructure the debt, we won't have the liquidity. Either in dollars or in rupees for the government to go ahead. එහෙනම් මේවැය තත්වක තිය අපි බලන්නේ මේ නිසා ආපහු රජයට උමන ඒ සේවයන් සඳහා මුදල් ලබා ගන්න. ඒ නිසා පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. විදේශ ණයකරුවන් එක්ක දැන් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේ අවස්ථාවේදී එයා කියලා තියෙන්නේ අපිට දේශීය ණය ප්‍රතිවගත කිරීම පිළිබඳත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැන්ට අන්තිම තීරණ අරගෙන නැහැ. ඒකයි අපේ රාජ්‍ය ඇමතුමත් මහ බැංකු අධිපතිතුමත් දැන්ට අපි තීරණ අරගෙන නැහැ. ඒත් මේ ගැන සාකච්ඡා කරනකොට අපි තීරණ ගන්න ඕනේ. අපි කොන්දේසි දාලා සාකච්ඡාවට යන්න බෑ. එහෙනම් AI කොන්දේසි දාලා අපි එක සාකච්ඡාවට. ඊට වඩා අපිට වාසි මේ කොන්දේසි නැතුව සාකච්ඡාවලට යන්න. ඒ නිසා විශේෂයෙන්ම මේක කරද්දී අපිට තියෙනවා හැම අංශයක් දිහාම බලන්න. ඒත් කාටියත් හානියක් වෙන්නේ නැහැ. කාටවත් මෙතනින් හානියක් වෙන්නේ නැහැ. සමහර බැංකු කියනවා මේකට මූණ දෙන්න බැහැ කියලා. මම කියන්නේ එහෙනම් තමන් බාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අය තුවක්කුවක් දාලා ඔළුවට කියන්න බෑ මේක කරොත් මේක කඩාවට එනවා. විශේෂයෙන්ම කොටස් වෙළඳපොළේ කියනවා කොටස් වෙළඳපොළ කඩාවට එනවා කියලා. කඩාවටත් මම ඒක වහන්න. එච්චරයි තියෙන්නේ. මේකට ඇවිල්ල දැන් කියන්න බෑ මේක හැදලා එනකොට මේ කොන්දේසි ඒ කොන්දේසි ඒව බෑ අපි මෙතන තීරණය කළා පාර්ලිමේන්තුවට තීරණය කළා අපි කියන්න මොකද්ද කරන්න ඕන කියලා මේකේ තිබුණා මේ ප්‍රශ්නයක් මම දැක් අද අහලා තියෙනවා අර්ථ සාහිත්‍ය අරමුදල ගැන මම කියන්න කැමතියි සමාජිකින්ට අපි හානියක් කරන ඉඳ දෙන්නේ නැහැ නේ අපිනේ ආරම්භ කරේ ඉතින් මේ 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 පිළිබඳව ඊවඟට දඩුවිතාවෙන් පෙළනුවාට දැම්මම අපි වැඩ කටයුතු කරගෙන යනවා ලෝක බැංකුව දැම් මුදල් දීලා තියෙනවා ලෝක බැංකුව කියන්නේ විශේෂයෙන්ම මේ අය ගැන බලන්න ඕනේ දිය යුත්තන්ට දෙන්න කෙත් සුදුසුකම් නැති අය ඉවත් කරන්න අන්නේ ඒක අපි කරන්න ඕනේ අපි හැම එක්කෙනා මේක පිළිගන්න අපි අලුත් ආරක්ෂක ජාලාවක් අපි ඇති කරන්න ඕනේ ඒකයි අපි බලාගෙන කරන්න ඉන්නේ විශේෂයෙන්ම අපිට වොමනා මේ අවස්ථාවේදී මූල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න ඒ වගේම අඩු ආදායම් ලාභීන් ආරක්ෂා කරන්න protect the vulnerable and have financial safety ඒ නිසා අපි දැන් මේ සාකච්ඡා පටන් ගන්න තියෙන්නේ ඒ පටන් ගන්නේ අර පැරිස් ක්ලබ් එක ඉන්දියාවේ එක්ක ඒකාබද්ධව සාකච්ඡාව එක වේදිකාවක කියන්නේ one platform චීන එක්ක වෙනම කරන්ට යන්නේ ඒ ඒ ඒ ඒ පිළිබඳව ගතියුතු පියවරත් මම මෙතන කියන්න කැමතියි මොකද මේ ගැන හංගන්න ඕමනා නැහැ අපිට පියවර ගණනාවක් අරගන්න තිබෙනවා let me read it out in english we have taken 9 prior actions which we agreed to so we are qualified under that these are fiscal consolidation cabinet approved revenue measures to support fiscal consolidation during 2023 in line with the program parameters parliament approved for a revised 2022 budget that is in line with the program parameters submission to parliament of the 2023 appropriation bill that is in line with the program parameters fiscal structural reform cabinet approval to automate monthly retail fuel price adjustments as prescribed by the 2018 fuel pricing formula to achieve cost recovery cabinet approval to automate semi annual cost recovery based electricity price adjustments multiple pillars cabinet approval of a new central bank act with amendments from the bill submitted to parliament in November 2009 in consultation with the IMF staff that has been done now we have to pass the bill here financial stability cabinet approval of banking special provision act to strengthen key elements of the CBSL crisis management powers hiring by the CBSL of an independent firm to conduct banking sector diagnostic exercise based on terms of reference and timeline establishing consultation with IMF staff price stability increase policy interest rates by 100 basis points to ensure forward looking real policy rates on a firmly upward path then the next item is I want to inform the house of the proposed quantitative performance criteria and the indicative targets central government primary balance 2022 minus 895 billion by end December we want to make it minus 209 billion the net official international reserves US dollars million 3,540,000 minus in by end December we want it to be minus 1,592,000 net credit to the government of the CBSL rupees 2,834,000 by end December it should be 2,740,000 the stock of expenditure areas of the central government 2022 60 billion it will be 30 billion central government tax revenue flow 2022 it was 1,751,000 end March was 650 billion but I must say we have fallen short in some area like customs because the actually the imports have been reduced but on other hand in some of the tax areas direct taxation we have increased it the tax revenue finally, the target for the end of the year is 2.9 billion. Social spending by central government, 142 billion 2022, 187 billion by end of 2023. The treasury guarantee ceiling was 1.159 trillion last year. It will go up to 1 trillion 700 billion. Then I would like to tell you the structural benchmarks required for macroeconomic adjustment. Parliamentary approval for a new central bank act, which we'll table in parliament next month. Completion of assets quality review component of bank diagnostic exercise for the two largest state-owned banks and the three largest private sector banks. Three, parliamentary approval of the welfare benefit payment scheme and the application of new eligibility criteria to identify low-income families of receiving welfare benefit payments, end of May. Cabinet approval of a comprehensive strategy to restructure the balance sheet of CEB, CPC, Sri Lankan Airlines and the RDA in June. Cabinet approval for a full revision of the Banking Act in June. Enact new anti-competition legislation to harmonize it with United Nations Convention Against Corruption, pending comprehensive asset recovery provision. It's a new anti-corruption legislation in June. Cabinet approval of revenue measures to support fiscal consolidation during 2024 in July. Development by the CBSL of roadmap for addressing banking system capital and foreign exchange liquidity shortfalls and intervening in bank assessed to be non-viable in July. Completion of rollout of ITMIS, expanding its coverage to all 220 hens in September. Publication of report of an IMF-led governance diagnostic technical assistance mission to assess Sri Lanka's anti-corruption framework in September. Submission to Parliament for the first reading of the 2024 appropriation bill in October. Determination by the Ministry of Finance of the size, timing, instruments and terms and conditions for potential government recapitalization of viable banks which are unable to close capital shortfalls from private sources end October 2023. 13, parliamentary approval of the 2024 appropriation bill and the spending allocations in line with program parameters in December 2023. Submission to parliament of a new public finance management law that will authorize the budget formulation process, roles and responsibilities of relevant agencies and information and accountability requirements in December 2023. Improve the bulk supply transaction account to accurately measure the electricity subsidy and start using it to determine the cost recovery based electricity tariff and government transfer requirements in December 2024. Parliament approval of full revision of the Banking Act in December 2023. Set retail fuel prices to their cost recovery levels with monthly formula based adjustments and compensate CPC for providing any fuel subsidies with on-budget transfers, continuous. Adjust the end-use electric traffic tariff schedule to its cost recovery with semi-annual formula-based adjustments on a forward-looking basis in January and July each year. Again, it is put down as continuous. Then the last one is achieving debt sustainability. Debt stock. Public debt should decline to below 95% of GDP by 2032. Post-program gross financing needs, average annual gross financing needs of the central government during 2027 to 32 should remain below 13% of GDP compared to 34.6% of GDP in 2022. Post-program foreign exchange debt service, annual foreign exchange debt service of the central bank should remain below 4.5% of GDP in each year over 2027 to 32 compared to 9.4% in 2022. Program financing gaps, debt service reduction during 23 to 27 should be sufficient to close external financing gaps. Under staff's baseline scenario, US $17 billion in debt service reduction is required, including the areas accumulated in 2022. So we are trying to get a 17 billion debt reduction on that side. Do we want it or not? Are we going in for debt restructuring? We can't manage without debt restructuring. That's what I want to make it clear to all the members. Yet, අපිට ස්ථාවර භාවයක් පමණක් මදි. අපිට ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් මේ කාලෙදී 2019 නාමික දළදේශීය නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් බිලියන 89ක් පමණ විය. යළි 2019 පැවති ප්‍රමාණයට දළදේශීය නිෂ්පාදනයේ ළඟාවනුයේ 2028 දී. ඒ යන්නේ 3% වර්ධන වේගයක. ඒ වගේම ශ්‍රී ලංකාවට අවුරුදු 9ක ජාතික ආදායම අහිමි වෙන්න පුළුවන් අපි 3% වර්ධන වේගයේ සිටියොත්. ශ්‍රී ලංකාවේ ඒ වගේම ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දී 3%කින් පමණ පහළ යාමට નિયમિત බව දක්වා ඇත. ආර්ථික ධනාත්මක භාවයේ දිශාවට තහවුරු වීම අපේක්ෂා කළ හැකි වන්නේ 2023 අග කාර්තුවේය. 2019 සිට අඩුතරමින් 3%කින් හෝ 7%ක වර්ධන වසර 9ක් තුල පැවතියේ නම් අපගේ දළදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 110කි. එහෙත් අපි 5%කට ගියොත් ඒක ඩොලර් බිලියන 130යි. අපි බලන්නේ ඇත්ත වශයෙන්ම පළවෙනි අවුරුදු 2-3 අපිට 3%ක 4%කට යන්න වෙයි. ඊට පස්සේ අපි මේ කාල සීමාව තුලදී අඩු ගානේ 6%ක 7%ක වර්ධන වේගයෙන් යන්න තියෙනවා. ඒ වර්ධන වේගය අනේකට අපේ මේ සභාවේ මේ දෙපැත්තේම අය එකඟ වෙන්න කියලා මම අහනවා. මේක මේ 7%ක් අපිට 8%ක් කරන්න පුළුවන් නම් ඒ අවස්ථා තියෙනවා. ඒ සඳහා තමයි මේ සම්පූර්ණ නීති ප්‍රතිව්‍යාහගත කරන්නේ. restructuring for growth අපිට සමහර නීති ඉවත් කරන්න තියෙනවා. සමහර අපෙන් අහනවායි සංස්ථා විකුණන්නේ. ඇයි සංස්ථා ඉවත් කරන්නේ? මීට වඩා හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් පුද්ගලික අංශයෙන් ඒක බාර දෙන්න. ඒ වගේම තමයි එක එක කොන්දේසි අපි දාලා අවුරුදු 25ක් 30ක් තුල අපි විවිධ සීමා පැනව එක එක අමාත්‍යංශ කැමතුනේ විදියට. අපි දැන් ආර්ථිකයේ දිහා බැලලා තියෙන සීමා කොමක්ද ඉවත් කරන සීමා කොමක්ද කියලා අපි තීරණ ගන්න ඕනේ. අපිට වුවමනා මේ හැමතැනම අපි ඔක්කොම highly competitive social market economy. ඉතා තරඟකාරී සමාජ සාධාරණ නැති වෙළඳ ව්‍යාපාරයක්. අපිට ඕන වෙලාවත් we want a green economy. හරිත ආර්ථිකය. We have to get a digital economy. විචාරකරණ ඇතුළේ ආර්ථික මෙන්න මේවා ඇති කරන්න තමයි අපි ක්‍රියා කරන්නේ. මේ සඳහා විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. සමහර ඒවා කෘෂිකර්මයේ නවීකරණය කිරීම, අලුත් කර්මාන්ත ගේන, ඒ පිළිබඳ මම වෙනම කතාවක් කරන්න ඉන්නේ. අද එතන විශේෂයෙන් මේ කාරණා ගැන අපි වෙනම සාකච්ඡා කරමු. මේකෙන් පසුව IMF දිවිසුම හැර වෙන විකල්පයක් අපිට අද නැහැ. කවුරුත් එකක් යෝජනා කළත් නැහැ. ඉතින් වෙනම විකල්පයක් නැත්නම් ක්‍රියාකාරී විකල්පයක් නැත්නම් අපිට තියෙන්නේ මේක අනුමත කිරීම. මම කැමති විශේෂයෙන්ම අපේ සජබේ මන්ත්‍රීවරුන්ටත් කියන්න එක්සත් ජාතික පක්ෂ හිටුවේ කාලේ ඉඳන් අපි හැම වෙලෙම කිව්වා IMF සමග විශේෂයෙන්ම එකතු වෙලා වැඩ කරන්න කියලා. දැන් වැඩසටහනක් ඇවිල්ලා තියෙනවා. දෙපැත්තම ඒක පිළිගන්න ලෑස්ති තත්ත්වයක තියෙන්නේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේක සම්මත කරමු කියලා මම කියන්න කැමතියි. ඒ එක්කම මේකේ අඩුපාඩුකම් තියෙන ඒවා මේ මාස 6න් 6ට IMF කණ්ඩායම වෙන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සමහර වෘත්තීය සමිතියෙම තමන්ගේ බදු ගැන ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒව ඔක්කොම මේ සාකච්ඡා කරලා මාස 6න් 6ට අපි ඒක විසඳන්න යමු. ඊට පසුව අපි ඔක්කොම එකතු වෙලා එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු. 2048 වෙනකම් මේ රටේ තියෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කොමක්ද? ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන කෙටුම් පතක් විශේෂයෙන්ම පළවෙනි අවුරුදු 5 ප්‍රතිපත්තිය වැඩසටහන් අපි ඒක සාකච්ඡා කරමු. ජාතික සභාවක් තියෙනවා. මේවා තියෙනවා විශේෂයෙන්ම වෙනත් සභාවල් කාර්ක සභාවල් පාර්ලිමේන්තුවේ. එහෙනම් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් වෙමු. මේ වැඩ කටයුත්ත කරන්න මේ සඳහා අපි එකතු වෙමු. අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් මේකට මම කියන්නේ අපි හැම එක්කෙනාටම අපි හැම එකට එකතු වෙලා ඒ සහයෝගය දෙන්න කියලා. අපිට තියෙන්නේ දැන් 2048ට වෙනුවෙන් රට හදන්න. අපි මේක නැකඩුවොත් අපි තරුණයන්ව පාවලා දෙනවා. එයාගේ අනාගතය නැති කරනවා. අන්න ඒ අය දිහා බලන්න. ඒ ගැන හිතන්න. අපේ බලේ කේන්ද්‍රය ගැන විතරක් හිතන්න එපා. බලේ මාරු කරන විතර අපි කාටවත් ඉන්න බැරි වෙනවා තව අවුරුදු දෙක තුනකින් මේ වැඩ කටයුත්ත කරන්නේ නැත්තම්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙන්න මේක අනුමත කරන්න. ඊට පස්සේ අපි එකට එකතු වෙලා අවුරුදු 2048 වෙනකන් තියෙන ප්‍රතිපත්ති මාලාව සකස් කළා. ඒ වගේම පළවෙනි අවුරුදු පහේ ඒ වැඩසටහනත් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සල්පය මම අවසන් කරනවා.
27-2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රශ්නේ අහන්න 27-2.
මම දැනගන්න කැමතියි දැන් මා ඉපත් කළපු මේ ජාත්‍යන්තර බුද්ධාරාමයේදී
ජීවිතේ චැම්පි කරනවා වගේ මැතිතුමා.
නීතියක් බවට පත් කරනවා නම් ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ තියෙනවා රාජ්‍යයන් අතර ඇති කරගන්නා ගිවිසුම් පිළිබඳව වගන්තියක්. ඉතින් එම වගන්තිය යටතේද මේක අපි ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක නීතියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි නිකම්ම මේක අනුමත කරනවා. මේක නිකම්ම අනුමත කළොත් අපිට සිද්ධ වෙනවා විටින් විට ඔබතුමාලට මේ අනපනත් මීට අනුරූපී අනපනත් ගෙනෙන. ඒ නිසා මම දැනගන්න කැමතියි 157 යටතේද මේක ගේන්නේ නීතියක් හැටියට. එහෙම නැත්නම් මේක නිකන් අනුමත කරගන්නද යන්නේ කියලා.
ඇත්ත වශයෙන්ම මේක අනුමත කරායන් පස්සේ ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ ප්‍රධාන නීති දෙක තුනක් ඉදිරිපත් කරනවා. මේ ගිවිසුම තියෙන්නේ වෙනත් රටවල් එක්ක නෙමෙයි, අපිට තියෙන IMF සංවිධානය එක්ක. නමුත් ඒක ක්‍රියාත්මක කරන අපි ගිවිසුමක් හරි ක්‍රියාත්මක කරොත් නීති ගේන්න ඕනේ. ඒ නිසා අපි සාකච්ඡා කළා නීති ගේනවා. මේකෙන් දෙකක් තියෙන්නේ. I want to tell you in English the public finance law which will include a lot of these details so the public finance committee can monitor it, and a revenue authority law on all revenue collections with the ways and means committee has to monitor and report them. That's one or two of the incidents. But මේ නීති ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා විපක්ෂයකත් කතා කළා. අපි කෙටුම්පත් ඇති කරන මං කියලා තියෙන දැන්ටම භාණ්ඩාගාරයට ඒ ගැන වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා අපේ රාජ්‍ය අමතුරු දෙන්නත් ඒකට සම්බන්ධ වෙනවා.
විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා පිළිබඳව අපේ අවධානය අපි යොමු කරනවා. විශේෂයෙන්ම එතුමා ඉදිරිපත් කරපු ඒ යෝජනා පිළිබඳව අපි අද දවසේ සිට දින තුනක් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රගතිශීලී ආකාරයෙන් ඒ විවාදයට සහභාගී වෙන්න. අපි පිළිගන්නවා බංකොලොත් රටක අපි හැමෝටම වගකීමක් තියෙනවා. බංකොලොත් භාවයෙන් ගොඩේම සඳහා යම්කිසි නැවුම් ආකාරයට අලුත් විදිහට හිතලා කටයුතු කරන්න. ඉතින් අපි ඒක කරන්නට සූදානම්. ගරු ජනාධිපතිතුමාට කියන්න කැමති දැන් මගේ 27-2 ප්‍රශ්නේ තියෙන අවස්ථාව ඊට පෙර මම එක දෙයක් කියන්න කැමති. අර ප්‍රකාශයක් තියෙනවා you have to walk the talk කියන දේ ක්‍රියාත්මක කිරීම. ඉතින් අත්ත වශයෙන්ම ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ඌනතාවයන් යම් යම් පරතරයන් යම් යම් අඩුපාඩුකම් රාශියක් සිදු වෙනවා. අපි ඒක ගැන විවාදයේදී අපි ඉදිරිපත් කරනවා. මම ගරු ජනාධිපතිතුමාට කියන්න කැමති සද්භාවයෙන් අපි යෝජනා කරා මුදල් කමිටුවේ විපක්ෂයේ නියෝජිතය හැටියට ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා. අපි මේ කටයුතු හොඳ හිතින් කරනවා නම් if we are trying to work in good faith ඇයි රජයට බැරි මේ හැමදාම කල්දදා ඉන්න මුදල් කමිටුවේ සභාපතිකම මොකද්ද කරන්නේ? චෙයාර්මන් කෙනෙක් පත් කරන්නේ නැතුව තමන්ට ඕන ගෝලෙක්ව පත් කරනවා ප්‍රෝටම් චෙයාර්මන් කියලා පටපට ගාලා ඔක්කොම ටික අනුමත කරගන්නවා. ඒක වැරදි. ඒක ඒ ක්‍රමේ හරි නැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ. ඔබතුමා අද මේ සභාවේ කරපු ඒ කතාවේ ගම්ය වුණු කරුණු ඒ ඔබතුමා සඳහන් කරපු ගමනාන්තය ඒකයි මේ ක්‍රියාවලියයි බොහොම වෙනස්. මොකක්ද හර්ෂද සිල්වා මැතිතුමාට තියෙන නුසුදුසුකම මුදල් කමිටුවේ සභාපති වෙන්නේ? මම කියනවා in good faith අර විශ්වාසය දිනා ගැනීමේ ක්‍රමවේදය තුල ඇයි පැකිලෙන්නේ හර්ෂද සිල්වා මැතිතුමාව පත් කරන්නේ? මම යෝජනා කරනවා මේ අවස්ථාවේ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, ඒ වගේම සමස්ත විපක්ෂය අපි සූදානම් හරි දෙයට හරි කියන්නේ. හැබැයි වැරදි දෙයට අපිට අහක බලාගෙන කරබාගෙන ඉන්න බෑ. අපි වැරදි දෙයට වැරදි කියනවා. මම යෝජනාවක් කරනවා as an act of good faith. මේ හොඳ සත්භාවයෙන් මේ ගමන ආරම්භ කරන්න නම් හර්ෂද සිල්වා මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිකම ගැන ඔච්චර තටම තටම ඉන්නේ නැතුව ඔච්චර කල් දම දම කල් මර මර ස්ටෑන්ඩින් ඕඩර්ස් කඩ කර කර එක එක දේශපාලන හෙංචයියෝ ගෝල බාලයෝ සභාපති කර කර අනපනත් කොහොමද කතානායකතුමා එහෙම කරන්නේ? මොකද්ද මේ විහිළුව? ඒ නිසා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ දේ කරන්න. කෝපෙන් කෝපයක දෙන්න තිබුණානේ එරන්ටයි කබිර්ටයි. මොකද්ද ඒකේ වරද? ඉතින් මම දැන් ඒ කෝපෙන් කෝපයක පත් කරලා ඉවරයි. අඩුම ගානේ මේ ෆිනෑන්ස් කමිටි එකේ චෙයාර්මන්ෂිප් එක දැන් සති ගානක් ඔබතුමත් කල් මරනවා. ඔබතුමත් තීන්දුවක් ගන්නෙ නැහැ. හරි? මේක නිකන් මේ බොරුවට රැවටිලි කරන්න නැතුව මේක පත් කරන්න. ඒක එක කාරණාවක්. ඒක එක කාරණාවක්. එහෙම නැත්නම් මේක එක ගෝල බාලයෝ ගෙනල්ලා ප්‍රෝටම් සභාපති කරලා ඔය කියන්නන් වාලේ මේ මොකද කුලියට කහිනා විදියට මේ එක එකම පාස් කරගෙන හරියන්නේ නැහැ. අපි මම එකක් අහගෙන ඉන්න ගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයේ පිළිබඳව අහගෙන ඉන්න රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මොකද අහගෙන ඉන්නවා? රට වෙනුවෙන් අහගෙන ඉන්නවා? රට වෙනුවෙන් ජන අනේ කේන්දරේ අහගෙන ඉන්න. අනේ තමුන්නාන්සලා තුන් කාලකට මේ ජනාත්තුමා කිව්ව දේ තේරෙන්නේ නැහනේ හලෝ. මොන පිස්සු කතා. දන්න කෙහෙම්මල. නිකන් මොන කෙහෙම්මලක තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ඒකයි ජයග අහගෙන ඉන්න. එනවද කතා කරන්න? තේරුම ගන්න. මොනවද? මොකද්ද? මොකද්ද extended fund facility කියන්නේ? මොකද්ද extended fund facility කියන්නේ? දන්නක හැමමලක් නැහැ. මොලේ කලදක් නැහැ. අහගෙන ඉන්න. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ගැන. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ගැන. IMF වැඩපිළිවෙල ගැන. මම අහන්නේ ගරු කතානායකතුමනේ. ජනාධිපතිතුමා කිව්ව දේ හරි. අපි ඔක්කොම වේලාසනින්ම කිව්වා IMF එකට යන් කියලා. ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට අර බැසිල් රාජපක්ෂට ඇඟිල්ල දික් කළා කිව්වා IMF එකත් එක්ක කරන කතා ටික සභාගත කරන්න කියලා. එතුමයි කිව්වේ. අපි එකගයි. අපි කිව්වා වේලාසනින්ම IMF එකට යන්නේ කියලා. කවුද IMF එකට යන්න එපා? ඒක දේශද්‍රෝහි, රාජද්‍රෝහි, රට පාවා දෙනවා, රට විනාශ කරනවා කිව්වේ. කවුද කිව්වේ? එකක් තේරෙන්නේ දැන් ජනාධිපතිතුමා කියන දේට අත උස්සනවා. මොලේ කලඳක්වත් නැහැ. ඔබතුමායි කතා. ඉතින් මම කියන්න කැමති දැන් නෑ මේ ඔයා වාඩි වෙන්නකෝ. ඔයා වාඩි වෙන්න අපිට කතා කරන්න ඉඩ දෙන්න. ජනාධිපතිතුමාට වෙලාව දුන්නා නම් මටත් වෙලාව දෙන්න ඕන. මටත් වෙලාව දෙන්න. ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා කරපු ඔව් මේක වැදගත් කාරණා. ජනාධිපතිතුමා වාඩි කරවන්න.
ජනාධිපතිතුමා තුමාගේ ප්‍රකාශය කරා. ඊළඟට තියෙන 27 යටතේ ප්‍රශ්න අහන්න. ඒ දෙකට අවස්ථාව දෙන්න. මේක මේ මෙතුමා මේ හිතයෝ දේශපාලන මෙතුමා පත් කරන්න හදනන්නේ එහෙම අයව. ඉතින් අපිලා ඉස්සෙල්ලා එතුමා කියන හැමදේම අහගෙන ඉන්න.
මාගේ ප්‍රශ්නේ
එතුමාට කියන්න කරුණාකරලා.
හරි හරි.
ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ජනාධිපතිතුමාගේ හිනාවෙම තියෙන ඔයාලට දක්වන ප්‍රතිචාරය. හරි. ජනාධිපතිනි ඔබතුමා ජනාධිපති
පක්ෂනායකතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ජනාධිපතිතුමා දන්නවාගේ පැටිගිරිය හොඳටම. හරි. ජනාධිපතිතුමා දන්නවාගේ පැටිගිරිය. හරි. හරි හරි.
විපක්ෂ නායකතුමා ඔබතුමා ඔය කතාව විවාදයේදී කරන්න.
ඔයා විවාදයේ කරගෙන යනවා. ජනාධිපතිතුමා එක වැඩ කරන්න ඉස්සලා අපි වැඩ කරේ හලෝ.
මේ අනවශ්‍ය කතාවල පැටලෙන්නේ නැතුව.
හරි හරි.
කතාවල පැටලෙන්නේ නැතුව ඔබතුමාගේ 22 ප්‍රශ්නේ අහන්න.
ඔය පැටලුන කතානායකතුමනි
ඔබතුමාට විවාදයේදී කාලේ නැති.
මට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මත හිපීට.
සේරම කරමු. සේරම කරමු ඊට පස්සේ.
හරි. ඒක තේරෙන්නේ නැත්නම් ධම්මපදෙන් කියන්නම් අත්තානමේව පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤමනුසාසෙයන කිලිසෙය පඬිතෝ. හරි. ගරු ජනාධිපතිතුමනි.
හරි.
ගරු ජනාධිපතිනි මේ වාඩි කරවන්න. මේ වාඩි කරවන්න මේ උත්තර දෙන්න හදන්න
පුළුවන්. ප්‍රශ්න අහන්න.
දන්න මගුලක්
නැහැ. ඔව් සභානායකතුමා. එතුමාට මේ ප්‍රශ්නේ කියන්න දෙන්න.
ගරු ජනාධිපතිතුමනි. ඔබතුමා කරපු ප්‍රකාශ
කරුණාකරලා මන්තිවරුන් ඉස්සද්ද වෙන්න.
ඔබතුමා කරපු ප්‍රකාශයේ පිළිබඳව ඔබතුමාගේ යෝජනා පිළිබඳව ප්‍රගතිශීලීව බලාගෙන තම සෞඛ්‍ය අපතිකම ගැන දැන් කතා කරන්නේ මේ ගරු ජනාධිපතිතුමනි
බේරගන්න
all in fun men have a bit of fun පොඩ්ඩක් ඉන්න ඔච්චර මුනුසුම් වෙන්න එපා පොඩ්ඩක් cool වෙන්න ගරු කතානායකතුමනි ගරු ජනාධිපතිතුමනි අපි සූදානම් මේ විවාදය තුල ප්‍රශස්තව ප්‍රබුද්ධව ප්‍රගතිශීලීව ඒ වගේම විවාදාත්මක තර්ක විතර්ක තුල අපි ඔබතුමාගේ මේ යෝජනාව පිළිබඳව තර්කානුකූලව කරුණු කාරණා ඉදිරිපත් කරා. අපි විපක්ෂයක් හැටියට විරුද්ධ වෙනවා වාලි විරුද්ධ වෙන්නට අපි සූදානම් නැහැ. We are a productive, constructive, progressive opposition. අපි මේ සියලුම කරුණු කාරණා පිළිබඳව විශ්ලේෂණය කළා තිබෙනවා. ඇත්තනම් ඔබතුමා මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවට ගෙනාපු අවස්ථාවේ ඊට පෙර දා රාත්‍රියේ මේ පිටු 155 ම වාර්තාව අපේ මන්ත්‍රී කණ්ඩායමේ සීලුම දෙනා පරිශීලනය කළා හමාරයි. අපේ ආර්ථික කමිටුවේ සමාජික තුන් දෙනාත් එක්ක. ඉතින් මම ඔබතුමාට කියන්න කැමතියි. As an act of good faith මේ සත්භාවයේ පිළිබිඹු කිරීමේ එක් ක්‍රමයක් හැටියට එක් අවස්ථාවක් හැටියට ડોક્ટર හර්ෂ ඩිසිල්වා Public Finance Committee ke chairman hariyata pat karan mama illimak karana eka ubudumage eka ekata hamoma ubudumage eka gatte denona ithin e case eka iwarai ekaṭa eka bohoma honda piyawara e piyawara wageema man ubudumata matak karanna kemathi dan mama garu janadhipati thumani garu kathanaayaka thumani daridratave pilibandawa 272 prashnayak ahuwa අදටත් උත්තර නැහැ. ඇහුවේ 2022/12/8. රක්ෂණ සංස්ථාවේ පෞද්ගලීකරණය කිරීම ගැන ප්‍රශ්නයක් ඇහුවා 2022/12/9 උත්තරයක් නැහැ. 2023/3/21 IMF කොන්දේසිය හා ගිවිසුම පළාත් පාර්ලිමේන්තුවේ නොපැවැත්වීම ගැන ප්‍රශ්නයක් ඇහුවා උත්තර නැහැ. මම කාරුණික ඉල්ලීමක් කරනවා ඒ අදාළ ඇමතිවරුන්ට ඒ උත්තරේ ලබා දෙන්නයි කියලා. ඒත් සමග මම මගේ 272 ප්‍රශ්නය මම මේ අවස්ථාවේ ආරම්භ කරනවා ජනාධිපතිතුමාට මම ඇෂුරන්ස් එකක් දෙනවා අපි විපක්ෂයක් හැටියට මේ දින තුනේදී අපිට උවමනාවක් නැහැ ඔබතුමත් ආණ්ඩු පාර්ශවයත් රජයත් අපහසුතාවයකට පත් කරන්න රට අපහසුතාවයකට පත් කරන්න ඔබතුමා දන්න අපි වැඩ කටයුතු කරපු ආකාරය ඔබතුමත් මමත් එකට වැඩ කරලා තියෙනවා ඒ පැත්තේම අය ඒ පැත් අහගෙන ඉන්න ඒ පැත්තේම අය
අර මන්ත්‍රීතුමාලා නිසද්ද වෙන්න
නෑ නෑ මට කතා කරන්න දෙන්න දෙන්න
ඔව්
ඒ පැත්තේම අය දින 52 කුමන්ත්‍රණයේදී මෙතුමාව අගමැතිකමෙන් අස් කරනකොට මට 71 වතාවක් අගමැතිකම බාර ගන්නයි කියනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකම 71 වතාව මම ආරක්ෂා කරා. ඒක කරේ යාළු හිතවත්කමට නෙවෙයි. ප්‍රතිපත්ති මත. ඒ නිසා මම කැමතියි මගේ 272 ප්‍රශ්නය අහන්න. මොකද්ද?
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න
ඕවා. මේ කවදාත් ඔය පැත්තට එන්නේ නැහැ හලෝ. ඒ ඒ මෝඩ වැඩ ගොන් වැඩ කරන්නේ නැහැ. ජනතුමා ඉන්න මේක අහලම යන්න. මගේ ප්‍රශ්නේ. පොඩ්ඩක් අහලා යන්න. හරි හරි.
Honorable leader of the opposition,
yeah, yeah.
I've asked the state minister to take the question and to answer the question,
okay.
But I must tell you I am going to walk the talk. And I know you all are going to walk with me. Thank you.
Thank you. Well, Honorable President, please don't make that presumption. Don't presume things. No, you have. You just said, no, SJP is going to walk with you. Sorry. Not at all.
You're right.
We will go through the debate.
Please go ahead with you.
We will never ever walk with people who have betrayed the country.
Please go ahead with your question.
මගේ 27 දෙක ප්‍රශ්න
27 දෙක ප්‍රශ්න
අහනවා කියලා. After my 27 okay go ahead.
Then I yes.
Pardon.
Yes.
ගරු කතානායක තුමාට ස්තුතියි. ඒ වගේම අපේ විපක්ෂ නායක තුමාට ස්තුතියි. විපක්ෂ නායක තුමා සමග අපි සහයෝගයෙන් වැඩ කරනවා එක විපක්ෂයක් හැටියට. නමුත් එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ධර්ණ ස්ථාවරයන් උත්තර ලංකා සභාවේ අපි නියෝජනය කරන්නේ නැහැ. එපමණයි කියන්නේ.
හරි බොහොම ස්තුතියි. හරි. විපක්ෂ නායකතුමා.
අර කතානායකතුමනි.
ඔව් තමයි ප්‍රශ්නේ අහන්නේ මේ මේකෙන් පස්සේ.
27 ප්‍රශ්නය. රජයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පහුගිය සැප්තැම්බර් මාසයේදී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී බව වාර්තා වූ අවස්ථාවේ සිටම එම ගිවිසුමේ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුව හමුවේ තවන ලෙස අප විසින් බොහෝ අවස්ථාවන්හිදී රජයෙන් ඉල්ලීම් කරනු ලැබුවා. එහි අරමුණ වූනේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීම. එසේ වුවද ආණ්ඩුව ඒ කිසිදු ඉල්ලීමක් පිළිබඳව නොතැකූ අතර මාර්තු මස 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමිවන තෙක් කිසිදු තොරතුරක් පාර්ලිමේන්තුවට හෝ මෙරට ජනතාවට දැන ගැනීමට ඉඩ ලැබුවේ නැහැ. ගරු කතානායකතුමනි, ඔබතුමා හොඳින් දන්නවා ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට චෝදනාව මුඛයෙන් කතා කරලා කිව්වා වහාම ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එකේ කරුණු කාරණා සියල්ලක්ම සභාගත කරන්න හැන්සාඩ් ගත කරන්න කියලා. හැබැයි එතුමා අගමැති වුණයින් පස්සේ ජනාධිපති වුණයින් පස්සේ තාලෙ වෙනස් කරා. එදා කිව්වා සභාගත කරන්නයි කියලා. අගමැති ජනාධිපති වුණයින් පස්සේ ඒ ඔක්කොම සභාගත කරේ නැහැ, රහසිගතව තියාගත්තා. ආණ්ඩුවේ මෙම විනිවිද භාවෙන් තොර වූ හැසිරීම අප තරේ ප්‍රතික්ෂේප කරන අතර තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීමද කනගාටුවට කරුණාවක් වෙනවා. ඒ අනුව රටට නිර්ව්‍යාජ පිළිතුරු අවශ්‍ය වන මෙවන් අවස්ථාවක පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටළු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුල දේශීය ණය අංශය ඇතුළත් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා මහ බැංකු අධිපතිවරයා විසින් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණා. නමුත් මෙම වසරේ මැයි මාස අවසානයේට ප්‍රථම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට අදාළ විස්තීර්ණ සැලසුම් අවසන් කළ යුතු බවට මහ බැංකු අධිපතිවරයා විසින් වර්තමානයේදී ප්‍රකාශ කරනු ලබනවා. මෙම පරස්පර විරෝධී ප්‍රකාශ තුළින් මහජනතාව නොමග යැවීමට තැත් කර ඇති බව රජය පිළිගන්නේද? මෙවැනි තත්ත්වයක් තුළ රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන මෙම වැඩසටහන සම්බන්ධයෙන් මහජන විශ්වාසනීයත්වයක් ඇති කළ හැකි වේද? ඒ කියන්නේ ගරු කතානායකතුමනි, ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් කරන්නේ නැහැ කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමත් කිව්වා, රාජ්‍ය අමාත්‍යතුමත් කිව්වා. නමුත් දැන් කියනවා කරනවායි කියලා. ඇයි මෙහෙම මහජනතාව නොමග යව්වේ? ඇයි පාර්ලිමේන්තුව නොමග යව්වේ? ඇයි රට නොමග යව්වේ කියන එක මම අහන්න කැමතියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුල මෙරට බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේ? වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික ආරක්ෂණය වන සේවක අර්ථසාධක අරමුදලට EPF ETF එකට බලපෑමක් විය හැකි ආකාරයෙන් රජය එම අරමුදල භාවිතා නොකරන බවට රජයට සහතික විය හැකිද? දැන් සේමසිංහ මැතිතුමා ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් කරනකොට අපේ රටේ බැංකු පද්ධතියට වෙන අවධානම ගැන ඔබතුමා දන්නවද? EPF ETF එකට වෙන අවධානම ගැන දන්නවද? බැංකු පද්ධතියට වෙන අවධානම දන්නවද? මොකද්ද ඒකට ඔබ ගන්න ක්‍රියාමාර්ගය? රජය දැනටමත් එකඟ වී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දැඩි ලෙස බලපෑමට ලක් විය හැකි දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානම් කාණ්ඩ සුරක්ෂිත කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහිදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් දැනට ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම් වලට බලපෑමක් විය හැකිද? දැන් සේවසිංහ මැතිතුමා, මං අහන්න කැමතියි, සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාත්මක විය යුත්තේ නිර්දේශ පාලනීකරණය වූ වැඩසටහනක් තුළ. දැන් අපිට ආරංචි වෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරු තවත් පක්ෂවල මන්ත්‍රීවරු ගිහිල්ලා තමයි මේ සහනාධාර බෙදන්නේ. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම වෙනවනම් තවදුරටත් අපි ඍජුවම යනවා ලෝක බැංකුවටයි ආසියානු සංවර්ධන බැංකුවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. අපි එහෙම කවදාවත් ගිහිල්ලා කියන්නේ රටට දෙන්න එපයි කියලා. හැබැයි මේ දේ සිදු වෙනවනම් දේශපාලනීකරණයට ලක් වෙලා මේ බෙදීම් සිදු වෙනවනම් ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා. හොඳ උදාහරණයක් හිරියල් ඇමතිතුමාගේ නුවර දිස්ත්‍රික්කයේ. නුවර දිස්ත්‍රික්කයේ සජව නෙවෙයි ඔය UNP එකේ ඉතුරු වෙලා ඉන්න කට්ටියක්. ඒගොල්ලෝ ඇවිල්ලා පැමිණිලි කරනවා මෙතුමට, කොහොට්ටුවේ කට්ටිය ඔක්කොම බෙදනවලු. ඔව්, ඒක ඇත්ත. පොඩ හොයලා බලන්න, කොහොට්ටුවේ කට්ටිය ඔක්කොම බෙදනවලු. හරිද වැරදිද? මේ ඇත්ත කතාව. මිනිස්සුන්ට මේ පක්ෂ දේශපාලනය මුල් කරගෙන ඒවට සූදානම් වෙන්න එපා. ඔය තමුන්නාන්සලගේ රාජපක්ෂ සමයේ නටුමු නැටිලි නටන්න එන්න එපා. ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, ආර්ථික ස්ථායීකරණය සමාජ ආරක්ෂණ ජාලය ක්‍රියාත්මක කිරීමේදී සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී නිවැරදි දත්ත ලබා ගැනීම වැදගත් වෙනවා. මෙරට ජන සංගණනයක් අවසන් වාරෙට සිදු කරලා අවසන් වෙලා තිබෙන්නේ, ප්‍රසිද්ධ කරලා තිබෙන්නේ හරියාකාරව 2012 වසරේදී වන අතර එම දත්ත අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව රජය පිළිගන්නේ. කොහොමද ඔබතුමන්ලා මේ වැඩසටහන් කරන්නේ? හරි ජන සංඛ්‍යා ලේඛන දත්ත නැතුව. ඒවා තියෙනවා නම් ඔබතුමන්ලා ඒවා හංගගෙන තියාගෙන ඉන්නවද? ඇයි ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? කොහොමද 2022 කරන්නට තිබුණු ජන සංඛ්‍යා ලේඛනයේ ප්‍රතිඵල? එසේනම් නව ජන සංගණනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදද? රජයේ විසින් 2019 නොවැම්බර් ජනාධිපතිවරණය හා 2020 අගෝස්තු පාර්ලිමේන්තු මහමැතිවරණ අවස්ථාවන්හිදී ජනතාව වෙත ලබා දෙන ලද පෞද්ගලීකරණය නොකිරීමේ පොරොන්දුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් වෙමින් උල්ලංඝනය කිරීම රජයේ සාධාරණීකරණය කරන්නේ කෙසේද? දැන් සේමසිංහ මැතිතුමා පොහොට්ටුවෙන් ඉල්ලලා ඔබතුමන්ලා අපේ පොහොට්ටුවේ කණ්ඩායම් ජනවරමක් ලබා ගත්තේ ලාභ ලබන රාජ්‍ය ආයතන තුට්ටු දෙකට සිල්ලරයට වෙන්දේසි කරන්නේ නෙවෙයිනේ. ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ නැහනේ ඉන්ෂුරන්ස් එක විකුණනොයි කියලා, ටෙලිකොම් එක විකුණනොයි කියලා. දැන් අද හොඳට hina වෙවි මුළු රටම වෙන්දේසි කරන්නට කටයුතු කරනවා. මුළු රටම වෙන්දේසිලන්තයක් බවට පත් කරනවා. ඒ කොහොමද සෞභාග්‍යයේ දැක්ම තුලින් ඔබතුමන්ලා බලයට පත් වෙලා කොහොමද ඔබතුමන්ලා රටේ දේශීය ලාභ ලබන සම්පත් විකුණන්න කටයුතු කරන්නේ? හම්බන්තොට තෙල් පිරිපහදු ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉදිරිපත් සිටින බොහෝ සමාගම් වල නිපුණත්වයේ හා හැකියාවේ දුර්ලභත්වය හා අසතුටුදායක කාර්ය සාධනයේ සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය තුල වාර්තා වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයේ දැනුවත්ද? එසේනම් ඒ සම්බන්ධව රජයේ ප්‍රතිචාරය කුමක්ද? මීට පෙර රාජ්‍ය අංශයේ ප්‍රතිවිරෝධගත ක්‍රියාවලියේදී සිදු වූ බවට වාර්තාවන අයථා ක්‍රියා සහ මූල්‍ය වංචා ඉදිරියේදීද සිදු නොවන බවට රජයට ඇති සහතිකය කුමක්ද? රජයේ ඒ සඳහා ගනු ලබන විශ්වාසනීය හා පාරිදෘශ්‍ය ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නේද? මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, සෙවනගල ප්‍රයිවටයිස් කරනවද? පැල්වත්ත ප්‍රයිවටයිස් කරනවද? ඒකද සෞභාග්‍යයේ දැක්ම? මම අහන්න කැමතියි ඔබතුමා කරුණාකරලා උත්තර ලබා දෙන්න. ස්තුතියි.
සියමසිංහ මහතුමා,
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් මේ ඉදිරිපත් කරපු කාරණේ බොහෝ කරුණු වලට ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ පිළිතුරු තිබ්බා. හැබැයි තුමාට අවශ්‍ය ආකාරයට දැන ගැනීමට අපි තවත් සවිස්තරව හෙට පාර්ලිමේන්තුවට උත්තරයක් ලබා දෙන්නම්. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ උත්තරේ ලබා දෙනකම් මම එකක් ප්‍රකාශ කරන්න ඕනේ. මේ අඩු ආදායම්ලාභී සහ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වෙච්ච ජන කොට්ටාසය පිළිබඳව නිශ්චිත තෝරා ගැනීම තාම සිදු වෙමින් පවතින දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණයේ යටතේ. එහෙනම් මෙතුමා මේ කතා කරන කාරණේ ඉදිරියේදී ජූනි මාසයේ ඉඳලා ලෝක බැංකුව විසින් බලාපොරොත්තු වෙච්ච කාරණේ දෙකක් ගරු කතානායකතුමනි. එහෙනම් මෙතුමා දිගටම ප්‍රශ්න කරා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා කියපු දේ තේරුන්නේ නැහැ කියලා. මේ මට තේරෙන විදිහට විපක්ෂ නායකතුමාට ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, එතුමාගේම පක්ෂයේ අය ජනාධිපතිතුමා ප්‍රකාශය කරද්දී මේ සභාව තුළ රැඳී හිටියා. හැබැයි එතුමාගේ 27-2 ප්‍රකාශයට හුඟක් දෙන රැඳී සිටියේ නැහැ. එහෙනම් මං හිතන්නේ අපි සවිස්තරව හෙට තව විස්තරයක් දෙන්නම්. නමුත් මේ ප්‍රධාන කාරණාවල ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ පැහැදිලි පිළිතුරු තියෙනවා. ඒ වගේම දැනට අපි මූලික වශයෙන් කරේ ගරු කතානායකතුමනි, මේ රටේ ඇති වෙලා තිබ්බ ආර්ථික පීඩනය නිසා අපහසුතාවයට පත්වෙච්ච ජනතාවට සහල් බෙදා හැරීම සිදු කරන්න. ඒක රහසිගතව කරේ නැහැ. ඒකේ ප්‍රධාන මෙහෙයුම ඒ අවශ්‍ය තෝරා ගැනීම සිදු කරේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්. ඔවුන් විසින් තෝරාගත් අයට අපි අස්තමේන්තු කළ ආකාරයට සහල් කිලෝ 10 බැගින් ලබා දීම සිදු කරා. ඉතින් එහිඳ ගරු කතානායකතුමා, රජයක වගකීමක් තියෙනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක මහජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඒකට අවශ්‍ය පිළිතුරක් ලබා දෙන්න. ඉතින් ඒකේ එක කොටසක් තමයි අපි ඉටු කරේ. හැබැයි එතනින් මේක නවතින්නේ නැහැ. තව කළ යුතු කාරණා රාශියක් තියෙනවා. අපි හෙට උදේදී පැහැදිලි පිළිතුරක් විපක්ෂ නායකතුමාට ලබා දෙන්න.
බොහොම ස්තුතියි. ස්තුතියි අනුර කුමාර දිසානායක මැතිතුමා. 22 ඇතේ පස්සේ
ගරු
ඔක්කිරියල්ලා මැතිතුමා.
ගරු ඇත්ත වශයෙන්ම මහනුවර දිස්ත්‍රික්කේ දැන් හාල් බෙදෙනවා. නමුත් මේක බෙදන්නේ තනිකර දේශපාලන පදනම් මත. අපේ සමගි ජන බලයේ කට්ටිය අමතක කරන්න මට UNP එකත් එක්ක ඉතුරුලා ඉඳ කීප දෙනෙක් මට කතා කරනවා. හරි. අපුජාත් දීලා නැහැ කියලා. ඉතින් මම කියන්නේ මේක සාමාන්‍ය මේ රට බංකුලොත් කළා. රට බංකුලොත් කළා තාම හිතන්නේ මේ දේශපාලන කෝඩේ සජිබෑ සම්පූර්ණයි මයින් කළා.
විවාදෙදි ගන්න.
නමුත් නමුත් මේ වෙලාවේ හරි මේක සාමාන්‍යව කරන්න හාල් බෙදෙනවා.
ඔව් එමෙතුමා.
මම දන්නේ නැහැ කිරියල්ල මැතිතුමා වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේ වගේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ හාල් ලබා දීමේ වැඩපිළිවෙල තුළ ප්‍රධාන වශයෙන් රජයේ අවධානය යොමු කරා කොටස් දෙකකට. එකක් තමයි ගරු කතානායකතුමනි, මේ ආර්ථික දරිද්‍රතාවයෙන් මේ ආර්ථික පසුබෑම නිසා මුහුණ දෙන ජන කොට්ටාස වලට යම් කිසි සුළු සහයෝගයක් ලබා දෙන්න. ඊළඟට දෙවනි කාරණේ තමයි ගරු කතානායකතුමනි, අපේ රටේ වීගොවීන්ට අවශ්‍ය මිල ස්ථාවරභාවය ලබා ගැනීම සඳහා ස්ථාවර මිලක් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම රජයේ සිදු කරා. තුන්වැනි ප්‍රධාන කාරණාව තමයි මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් විශාල පීඩනයකට හසු වෙලා තිබ්බා. එතකොට රජය මේ සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට ඔවුන් දැනට මුහුණ දෙන ආර්ථික අපහසුතාවයට විසඳුමක් හැදියට ඔවුන්ගේ සේවාව ලබා ගැනීම සිදු කරා. ඉතින් මං හිතන්නේ මේ සිදු කරපු වැඩ කටයුත්තේ අධීක්ෂණය දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදු කරා. මේකට දේශපාලන මැදිහත් වීමක් කරේ නැහැ. මොකද දුප්පත්කමට දේශපාලන මැදිහත් වීමක් කරන්න බෑ ගරු කතානායකතුමනි. එහෙනම් ඔබතුමාගේ ප්‍රදේශයේ යම් කිසි මේ එතනදී අසාධාරණයක් වෙච්ච ජන කොට්ටාසයක් ඉන්නවනම් ඒක අපිට දැනුම් දෙන්න අපි ඒ වැඩ කොටස කරා. හැබැයි නිශ්චිත වශයෙන්ම මේ සිදු කරන සංගණනය තුළ ප්‍රතිලාභීන් විසින් අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුයි තමන් සමාජ සුභසාධනය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා කියලා. ඉතින් ඒකට ඒ රජයේ නිලධාරීන් ඒ අවශ්‍ය තෝරා ගැනීම සිදු කරයි. ඒකට දේශපාලන මැදිහත්කමක් කරන්න බෑ කිරියල්ල මැතිතුමනි.